තව මේ දේන් ප්‍රශ්න ඇතිනම් දෙව්ලොව ඇති ගස් වතුර පොළව ආදී පිහිටා ඇත්තේ සතර මහා භූත වල කුමන අවස්ථාවෙදි කියලා අහනවා. දැන් මෙහෙම හිතා ගන්නකො. දැන් අපිට මේ වෙන්නලා තියෙන අපි දැකලා තියෙන මේ පංචේන්ද්‍රිය ගෝචර හරියට අහුවෙන ජල වාපක් ගිනි සුලං කියන හතර විතරයි. වාපක් ගිනි මේ එතකොට මේ ජල කියන තියු අපි දැකලා තියෙන. ඒ මේ මස්ලී ඇහැට පෙන අපේ භෞතික ලෝකයේ අපේ පරිසර මට්ටමයි ඊදී. සතර මහා භූතයන්ගෙන් ගොඩනැගිච්ච දේවල් විවිධාකාර මට්ටම් වල තියෙන. ඒ මට්ටමේ ශරීරයේද ඒක ලෝකයක්. ඒක කිසි අඩුවක් නෑ. දැන් අපිටම මෙහෙම දෙයක් එක දැනගන්න. අපි හැම කෙනෙක්ම දැකපු අත්දැකීම තමයි හීන ලෝකය. මේ කය පැත්තක තියලා හීන ලෝකේ කයකින් යනවා අපිට පේනවා. මනෝමය කය. මනුෂ්‍ය ලෝකෙ කොහොමද යනවත් නෙමෙයි. මේ මනුෂ්‍ය ලෝකේ වාගේම ලෝකයක් මනෝ ලෝකයක් වශයෙන් අපි ගමන් කරනවා. අපි මේ මනෝ ලෝකේ වාතය දැකලා නැද්ද? දැනিলা නැද්ද? ජලය දැකලා නැද්ද? ගින්දර දැකලා නැද්ද? පොළොව දැකලා නැද්ද? ඒවැ සැරිසරලා නැද්ද? ඒවැක් කටයුතු කරලා නැද්ද? අතින් යමක් අල්ලලා නැද්ද? ගණී භවන දෙයක් හීන ලෝකෙ. අපෙන් අහුවොත් යම් කෙනෙක් හීන ලෝකෙ ගණී භවණෙන් අල්ලන්න දෙයක් තිබුණා නම් ඒ කොහෙද තිබුණේ? ඇහැකට පස්සේ ඇහුවොත් එහෙම කොහෙ කියන්නේ? මම ගිහිලා හොඳට නෑවා. හොඳ පොකුණක් දැක්කා. හීනෙන් නෑවා. නාල තියෙන වතුරම. වෙනසක් එහෙම තිබුණාද නාන වතුර වලේ වෙලාව? එහෙම වෙනසක් මොකද තිබුණා? එහෙනම් ඒ නාල තියෙන ආපෝ ධාතුව කොහෙද ඒක තිබුණේ? මෙලෝදීන පරිශීලනයෙන් කියන්න පුළුවන් ආපෝ ධාතුව යම් තැනක තිබුණා තිබුණ තැනක් තියෙන්න ඕනේ. මේ විශ්වයේ ඉඩ ප්‍රමාණයක් තියෙනවා තිබුණ තැනක් තියෙනවා. නැත්නම් මම පිළිගන්නේ නැහැ කිව්වොත් ඇත්තද? අපි අත්දැකීම දන්නවා අපි ලහලා තියෙනවා. එහෙනම් ඒ වතුර වුණා. ඒ වතුර වල වතුර කියන ස්වභාවය අඩුවක් තිබුණා. ඇඟේ ගෑන සීතලේ අඩුවක් තිබුණා. ඒක කොහොමද කරන්නේ තියෙන්නේ? මම මේ ලෝක කොතනක පින්නද ඒ ලෝක? එකිනෙකාගේ පුද්ගලික හීන ලෝකයක් තියෙනවා. මං හීන ලෝකේ ඇදින ඔබත් හම්බුනා මට කියලා තව කෙනෙකුට කියන්නේ එහෙම හම්බෙනවා. ඒ තව ක්‍රමයක්. මෙන්න මේ වගේ මේ භෞතික ලෝකය කියලා මේ අපි කියන්නේ මේ පංචේන්ද්‍රිය ගෝචර හරියට ගෝචර වෙන මට්ටමක් අල්ලගෙන විතරයි මේ ධාතු ගැන කතා කරන්නේ. සතර ධාතුන් ගැන. මේ සතර ධාතුන්ගේ මූලික අවස්ථාව ආපෝ තේජෝ වායෝ පටගෙන ගති හතර. මේ ගති හතරෙන් ඉස්සෙල්ලාම නිස්පාදිනේ කරන කර්මජ රූපය ආපෝ භූත තේජෝ භූත වායෝ භූත පඨවි භූත කියලා නිකුත් වෙනවා. මේ ඔක්කොම සාමාන්‍ය මනසර ගෝචර වෙන්නේ නැහැ දිවසර ගෝචර වෙන්නේ. මේ කලාවර්ණ ඥානයේදී බුදු පියාණන් වහන්සේලාට ගෝචර වෙන වර්තමක ඒ අතිසියුම් රූප කලාව. මෙන්න මේකෙන් හටගත්ත ආපෝ තේජෝ වායෝ පඨවි වන්නගන්ධ රස හෝජා කි. කොටස් අටක් එකතු වීමෙන් හටගන්න සුද්ධාස්ත කියන විට ඉතාසියුම් රූප ධාතු. අපේ කිසිම පරිශ්‍රණ උපකරණයකට ගෝචර කරන්න බැහැ. දිවසකට ගෝචර වෙන්නේ නැහැ. ඊටත් අතිසියුම්. එනිසා ඒවට කියන අවිෂේ රූපයි කියේ. භූත රූප ප්‍රසාද රූප අවිෂේ. විෂේ රූප වලින් ගන්න එතන පටන් ගන්නේ. විෂේ රූප. අටවිෂ රූප හට ගන්නකොට ඉස්සෙල්ලාම හට ගන්නේ භූත රූප ප්‍රසාද රූප. මෙන්න මේවා හරියට කාන්දම් කියන වර්ගය වා. කාන්දම් කියන එක ආවට ඇහැර දකින්නද? කාන්දම කාන්දමක් වශයෙන් අනිවික්ෂයෙන් දකින්නද? ද්‍රව්‍ය වස්තුව දකින්නවා. කාන්දමක් තියෙන බව දැනගන්නවා ඒකට ප්‍රතිචාර දක්වන යමක් තුලින්. එහෙමයි කාන්දමක් තියෙන බව තේරුම් ගන්න. ඒකට අවශ්‍ය කෙන යකඩ කැලලා ක්‍රියාත්මක වෙන හැටි දැකලා ඒකට අවශ්‍ය කෙන බාහිර ද්‍රව්‍ය ප්‍රතිචාර දක්වන හැටි දැකලා එතන කාන්දමක් ඇති නිසා මෙහෙම ක්‍රියාත්මක කිරිය නිගමනයේට වහිනවා නිසා. එහෙම සම්බන්ධයක් නැතුව කාන්දමක් තියෙනවා කියන නිගමනය කරන්න බෑ. කාන්දම් කැලලක් වගේ තියෙන කාන්දම ෆොටෝ ගහලා පෙන්නන්න කිව්ව පෙන්නන්න බෑ. ෆොටෝ කිරිය වැඩි ඉන්නේ. ඒකේ තියෙන වෙනසක් තියෙනවා. අන්න ඒ වගේ. මේ අතිසියුම් රූප කලාපයන්ගෙන් ඉස්සෙල්ලාම හත ගන්නවා භූත රූප. අරූප ලෝකේ තියෙන්නේ ඔන්න ඕවා. අරූප ලෝක කියන්නේ හේතුව රූපයන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ සංකාරෙන්තරෝ විඥානයක පිහිටීමක් නැහැ කියලා බුද්ධ දේශනාවක් කියනවා නම් විඥානය පමණක් අරූප ලෝකේ තියෙනවා කියලා ගන්න බෑ. මේ අරූප ලෝකේ කියන කතාව කාගේද? රූප දැක්කේ නැති අන්‍ය පුද්ගලින්ගේ කතාවක්. අරූප ලෝක කතාව. කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියලා වෙන් කරගත්තේ ඒයි. බුදුරජාණන් වහන්සේ එහෙම එකක් වෙන් කළේ නෑ. උන්වහන්සේ පෙන්වන්නේ රූපෙන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ සංකාරෙන්තරෝ විඥානික ගමනක් හිටීමක් වැඩි වීමක් චුතියක් නොකිය. එනකට රූපයක් තියෙනවා. රූපේ අපි නොපෙනෙන නිසා කියන අරූපයි කියන්නේ. විශේෂ නැති නිසා. අනේ විශේෂ වෙන මට්ටමට ආපුවාම භූත මහා භූත වෙලා ගත්තාම විශේෂ වෙනවා. අනේ මහා භූත රූපයන්ගෙන් තමයි බ්‍රහ්මයන්ගේ කායිකත්වය හැදිලා තියෙන්නේ. මහා භූත මට්ටම. ඒ රූප මහා භූත වෙලා. මහා භූතයන්ගේ සූක්ෂම ගණීවන රූප හට ගන්නවා ධාතු වශයෙන්. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියලා ධාතු වශයෙන් ගණීවන ඉච්චක සූක්ෂම කුළු තමයි දිව්‍යයන් අතර තියෙන්නේ. ගණීවන කුළු සලකනවා මිනිස්යෙන් අතර තියෙන මේ වාපස් කිනිසුලන් මේ ජල තියෙන මේ ටික හට ගන්න. ඉතින් මේ ආකාරයෙන් හට ගන්න ප්‍රම තියෙනවා. ඉතින් ඒ ක්‍රමෙන් හට ගන්න පරිසර තියෙනවා. අපිට පේන එක කාන්දාම් පරිසරයක් වගේ. දව්‍යමය පරිසරයක් අපිට පේන්නේ. නමුත් ඒ පරිසරයේ තුල ඒ જાතියම කයක් ඇති යම් කෙනෙක් ඉන්නවනේ. ඔවුන් නියම පරිසරයේ ඒකයි. ඒකේ හටගත් ඒවා ඒකට ගෝචරයි. සූක්ෂම ඉන්ද්‍රියන්ට ගෝචර වෙනවා. මේ සූක්ෂම ඉන්ද්‍රියන්ට ගෝචර වෙන නිසා දිව්‍ය ලෝකයේ ගෝචර වෙනවා සූක්ෂම ඉන්ද්‍රිය. සූක්ෂම ආපෝ තේජෝ වායෝ වලින් ධාතු කුලයෙන් හටගත්තේ. මේ සූක්ෂම වූ ආපෝ තේජෝ වායෝ වලින් ධාතු කුලයෙන් හටගත්තු ශරීරයක් ඇති දෙවියන්ට. ඒක ලෝකය. ඒකමයි ප්‍රතිආරක්ව. ඒ ලෝකේ තියෙන ගස්කලම් පුණ්‍ය ඉන්ද්‍රියෙන් හටගත්තේ. ගංගා, දියාලි, ආශ්‍රේ පරිසරයේ පුණ්‍ය ඉන්ද්‍රියෙන් හටගත්ත පුණ්‍ය විපාක වශයෙන් පහළ වෙච්ච දේවල්. වවල හදලා දෙන ඒවා ඒක ඉන්නේ නැහැ. ඒ සූක්ෂම දේවල් ලැබිලා ඉන්නේ පුණ්‍ය ඉන්ද්‍රියෙන්. ඒ හටගන්නේවා හෙදී. ඉතින් ඒ මට්ටමේ මේ මානසිකත්වයක් ඇති අයට දැන් ඉර්ධි බල ඇති කෙනෙක් අවිඥාව වලින් තමන්ගේ ශාරීරික පරිවර්තනය කිරීමේ හැකියාවක් ලැබුණා. එයාට පුළුවන් තමන්ගේ මේ ගණීවන මස්ලේකය පරිවර්තනය කරගෙන දේව කයද පරිවර්තනය කරගෙන හරියට. ඒතකොට වෙනවා හිටිය විදිහට ගස්කලම් පරිසරය ඔක්කොම වෙනවා. ඒ පුණ්‍යෙදී අතීත සම්පත් ඇති පරිසරය දකින්න පුළුවන්. ඒ පරිසරය යන්න පුළුවන් අසුර කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථා තියෙනවා. දැන් සෞද මේ කාලදේවල තාපසතුමා බෝසතාණන් වහන්සේ ලෝකේ පහළ වුණා කියන වෙලාවේ එයා හිටියේ සාවදීන්තියට ගිහිල්ලා අර නන්දල උයන කියන සක්‍ර දෙවියන්ගේ උයන විවේකසුවේ ඉඳි. මේ විවේකයෙන් හිටපු වෙලාවක්. ඒ වෙලාවේ දේවතාවෝ සලු පිළි වනමින් ඔළුවර සම් දෙමින් සතුට වෙනවා දැකලා. මොකද අද සතුට වෙන්නේ කියලා. ඇයි ඔබ වහන්සේ දන්නේ නැද්ද? මහ බෝසතාණන් වහන්සේ මිනිස්ලෝ පිළිසිඳ ගත්තා. මිනිස්ලෝ උපන්නා. ඒ විතරේ අහලා තමයි ධික්කලතා කොක්ලසණින් ඇදලා හදමාලිගාවට ඇදිලා අර කුමාරයව බෑදැක්ක කියලා පෙන්නන. ඉතින් අන්න ඒ වගේ අභිඥා ලාභී අයට පුළුවන්. තමන්ගේ කය පරිවර්තනය කරගන්න. ඒ වගේ තැන් වලට යන්න. දෙව්ලෝට වබලෝට යන්නත් පුළුවන්. ඒ මට්ටමට සූක්ෂම වෙලා යන්න. ඉතින් ඒකට ඒව ඇති වෙන්නේ මේ තියෙන ආකාරයෙන් තමයි නෝ පුණ්‍ය ඉතිරි නිසා සියල්ලෙන් පිරිසිදුව පහළ වෙනවා. ඒවා සුද්ධ පවිත්‍ර කරන්න දෙයක් නැහැ. ගස් කොළන් වල පොළ වැටෙනවා කියලා දෙයක් නැහැ. සුද්ධ කරන්න ඕනේ. පිරිසිදු කරන්න ඕනේ කියලා එහෙම කට්ටියක් අසල සෝදක වෙන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒවා පුණ්‍ය ඉද්දීමයි හටගන්නේ, නිර්මාණය වෙන්නේ, අතුරුදහන් වෙන්නේ, පිරිසිදු වෙන්නේ ඔක්කොම මේ කතාව. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයටයි හටගන්නේ. ඉතින් ධාතු මට්ටම් වල ඒ විහමතාවය, විදාකාරය. ඒක දකින්න ඕනේ වෙන්නේ කොහොමද කියලා. මානසිකත්වයේ අනුවම තමයි වෙන්නේ. දැඩිව වදන මට්ටමේ මානසිකත්වයක් ආපුහම ගණී භාවන දේවීන් හට ගන්න වෙන හතර ධාතු. මේ මිනිස් ලෝකේ ඉන්නේ කාමයන් දැඩිව වදනයි. කාම ආස්වාදයේ විඳරමදි. ආස්වාදයේ විඳින්න ගියහම ආස්වාදයේ හීන වෙන තව ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. දැන් අපි ඔබ උපමාවක් අරගෙන මෙහෙම බලන්න ඕනේ. කුංචි ළමයේ හුරතල් වෙනවා දැක්කෝ. හරි හුරතලානි කිය කිය බලා ඉන්නවා ඉනහවි. හුරතල් කතා ක්‍රියා දැකලා. ඊට පස්සේ තවත් හුරතල් වෙනකොට වඩා ගන්න හිතේ. වඩා ගත්තාම තවත් හුරතල් වෙනවනම් ඉබින්ද හිතේ. තවත් හුරතල් කරනවනම් අල්ලා පොඩි කරනවා. හිර කරගන්න. අර ආස්වාදයේ විදිහට ගියහම තව පැත්තක් මතුවෙනවා. එකක් තමයි ඒක දැඩිව බදන් දෙන්නේ. දැඩිව බැදුවට ආස්වාදේ අඩු වෙනව නැහැ වැඩි වෙන්නේ. නමුත් මනසේ ස්වභාවයක් තියෙනවා ආස්වාද ජනක දෙයක් දැක්කොත් ඒක දැඩිව ලැබ ගැනීම බැහැගනි. මෙන්න මේ හේතුව නිසා මේ මනුස්ස ලෝකයේ තියෙන මනුස්ස කාමී ස්වභාවය කාම ආස්වාදයේ සමග දැඩිව බැඳ ගන්න මානසිකත්වයක් එක හැකියාවක් වෙච්ච එක. මේක දැඩිව බැඳිච්ච දෙයට දැඩි ගණීවාලෙච්චාව රූප තියෙනවා. හැබැයි ආස්වාදේ අඩු වෙනවා. ආස්වාදේ අඩු වුණා කියන්නේ දැඩිව වැදගන්න මානසිකත්වය අයින් කරගන්න බෑ. නිදහස් වේ, නිදහස් කාමයේ දැඩිව වැදින අවස්ථාව ඉක්ම යන්න ඕනේ. එතකොටයි ඒක නිදහස් කාම වේ ලබන්නේ. ඉතින් ඕක දකින්න ඕනේ අපි ප්‍රමේය. දැඩිව වැදින කාමයන්ගේ ස්වභාවය. දැඩිව වැදින කාමයන්ගේ ස්වභාවයේ ස්වභාවය තමයි ආස්වාදේ අඩු වෙනවා, බන්ධනේ බලවත් වෙනවා. මෙන්න මේ ගති ලක්ෂණේ තමයි මනුෂ්‍ය තිරසන් දෙකේ ඉන්නේ. ඒක තමයි ඒ ඇයිද ඊජාතියේ ස්වභාව හටගන්නේ. ඔතනින් ගියාට පස්සේ ඒගොල්ලෝ හිතන්නේ දැඩිව වැඳෙන එක ආස්වාදයේ විශේෂ ලක්ෂණයක් හැටියට. ආස්වාදේ වැඩි වෙනවා කියලා. නමුත් සිද්ධ වෙන්නේ ආස්වාදයේ අඩුවේ. ඒ වෙනකට ආස්වාදයෙන් මත් වෙච්ච පුද්ගලයාගේ ස්වභාවය දැඩිව වැඳෙන උදාහරණ කරනවා. ඒක තවත් දුෂ්‍ය වෙලා ගියොත් සූසිත කාමී ඇති වුණා. ඒ බඳු අයද ඊර්ෂ්‍යා කරනවා. අනිකට ඒ සම්පත්තිය නොවේවා කියලා. ඒකනේ පහර ගන්න. ඊට පස්සේ ඒ පුද්ගලයා අර දැඩිව වැඳෙන කයකින් තියෙන ආස්වාදයේ වෙනුවට මහ විපාකයකට භුක්ති විඳින හේතු වාසිය කියලා. හැබැයි දැඩි කයක් හදගත්තොත් විපාක සීමාව වෙනවා. විපාක භුක්තිය බලවත් වෙදින්න කියලා කය විඳිනවා. දැන් දෙයාකාරයකින් සූක්ෂම කය ලබන්නේ හේතු ලබනවා. කැප විපාක භුක්තියට මේ ගණී භවන කයකින්ද? දුක් විපාක භුක්තියට ගණී භවන කයකින්ද? ගණී භවන කය සීවාජ්‍ය සීමාසහිත භුක්තියටයි දුක හෝ සැප දෙකම උරුත් වෙන්නේ. බලවත් වූ සැප සම්පත් ලබන්න හේතු වෙන පුණ්‍ය කර්මයකින් හරි. බලවත් පාප කර්මයකින් දුක් විඳින්න හරි. මේ කයින් බැරි නිසා. කර්ම විපාක වශයෙන් විපාක සත්‍යයෙන් ලබනවා සූක්ෂම කය. හේතයින්ට, ඒ වගේ අපාගත සත්වයින්ට, එවන් මහා දුකට ඔරොත්තු දෙයි. යලි යලි කර්මජ වශයෙන් නැගී සිටින. එවන් සූක්ෂම කයක් ලැබිලා උන් දුක් විඳින. අනාත්ම දුක් විඳින. උන් විඳින දුක මිනිස් කයකින් විඳින්න ඉතිලා මේ කය විඳිර යන නිසා. මිනිස් කයකින් අපා දුක් විඳින්න බැහැ. තිරිසන් දුකලා ඔරොත්තු දෙන්නේ නැහැ මිනිස්සුත්. දැන් සමහර අවස්ථාවල මිනිස්සු බල්ලන්ට ආයුධ වලින් කොටනවා. ගල් වලින් ගහනවා. බලාපොරොත්තු මේ කලව පැත්ත කකුල් පැත්ත කැයිල ඇදමතු වෙලා. මහ ගෙඩියයි දිනා. සාගණ්ඩේ ගන්න බැහැ. මේක මැරෙයි කියලා හිතෙනවා. කොහට හරිලා කිඳිරි ගගා දේව කකා ඉන්නවා. දවස් තුන හතර ගියර වතුම අපුරුවට යනවා. බලපන් සුවාලෙම දොයි. දැන් මිනිහෙකුට කවුරු හරි ගහනවා ගලකින් හරි ආයුධයකින් ඇදමතු වෙන්න කකුලේ. පුළුවන් දේව කාලය හොඳ කරගන්න. මිනිහා මැරෙන්නත් ඒක ඇති කුණු වේද. පළුවන් ගහලා ඉන්නේ සතාගේ පළුවහක් කියලා පස්සේ බලන හොඳ වේද. අනේ මිනිස් කය තුල තියෙනවා මිනිස් කයින් ගණී භාවන කය තුල තියෙනවා එක්තරා තිරිසන් දුකේ මට්ටවල ඔළු දෙන කයක් තියෙන නිසා ඒකේ කරපින කයක් හැදෙනවා. ඒකයි ඒ දුකේ ඔරොත්තු දෙනවා දුක විඳිනවා. සිහි නැති වෙන්නේ නැහැ මැරෙන්නේ. ප්‍රතිශක්තිය ලැබිලා නැහැ ඒකත් දුක විඳින හොඳ වේද. මිනිහගේ දේ මට්ටම බැරි නිසා බේත්පත්ය කරගෙන හොඳ වෙන මට්ටම වෙන මට්ටමක මිනිහයි. ඇති වෙන වෙනසේ දෙවියන්ගේ දිව්‍යමය පංචකාම ආස්වාදයේ විදිහ මේ මනුස්සකම බැරි නිසා ඒකට ඔරොත් දෙන්නේ නැති නිසා සූක්ෂම පුණ්‍යෙද්දිය පහළ වෙච්ච කයක් ලැබුණා. ඒකේ අසීමිත ලක්ෂණ, අසීමිත හැඩය, අසීමිත සුවය දරන ඔරොත් දෙන වර්තමේ කය. ඒකෙන් මේ මනුස්ස ලෝකයේ විදිහ පංචකාම විතරල දහස් වාරයක කෝටි වාරයක පංචකාම ආස්වාදය. ඒ කයින් ඔරොත් දෙනවා විදිහ. එතන මේ දෙවියන්ගේ දිව්‍යමය කාමී මිනිස් කාමී උපමා කරන්න බෑ කියලා පෙන්නනවා මෙතේ කයි කියේ. ඒකයි ස්වභාවය. කය සකස් වෙන්නේ ඒ ක්‍රමයකින්. කර්ම ශක්තියයි ඒක තීරණය කරන්නේ. අති සූක්ෂම ලෝක විද්‍යාව කර්ම ශක්තියේ විද්‍යාව මහ බුදුමයි කර්ම විදියේ අචින්තියක්. අති සූක්ෂම. කර්ම විශේෂ තමයි මේව තෝරන්නේ හදන්නේ විදන්නේ වෙන් කරන්නේ ඔක්කොම. කම්මස කෝමි. මේ කම්ම විභජිත සත්තා හීනප්පණීතාය. කර්මයේදී මේ සත්‍ය හීනප්පණීතාවසේ බෙදෙනවා කියේ තෝකයි. ඒ කර්මයේ සතු වෙලා. කර්ම වියගේ ඒ තරම් බලවත්. අපි නොදන්න පැත්ත, නොදන්න ක්‍රියාකාරීත්‍ය, අති සූක්ෂම ක්‍රියාකාරීත්‍ය කර්මයේ සිද්ධ කරනවා. කර්මජ ක්‍රියාකාරීත්‍යන් තමයි අපි ඇඟ ඇතුලේ මේ මුළු ඉන්ද්‍රිය පද්ධතියක් හැදෙන්නේ. දැන් මේ හැදිලා දින ඉන්ද්‍රිය පද්ධතියේ සූක්ෂම ක්‍රියාකාරීත්‍යයේ විද්‍යානුකූල ක්‍රමයකට අදවත් විග්‍රහ කරන්න බැහැ. කොහොමද මේවා හැදෙන්නේ? ඇයි මේක හැදුනේ? ඇයි මේ වකුගඩු හැදුනේ? ඇයි හදවත හැදුනේ? ඇයි මෙහෙම මේ අහවල්ව තැඟල පිහිටියේ? ඇයි මේ ලේනහර හැදිලා ඉලේ ගමන් කරන්න හේම ක්‍රමයක් හැදුනේ? කවුද මේවා හැදුවේ? ඉතින් මෙහෙම බලනකොට අන්තිමට තෝරා ගන්න බැලුවාම මේක නම් සාමාන්‍ය කෙනෙක් වැඩක් නෙවෙයි සර්ව බලධාරී දෙවි කෙනෙක් වැඩක් කියලා නම් අදෘශ්‍යමාන දෙවි කෙනෙක් මනසේම ආවාගෙන එතෙන්ද යොමු කරලා ඉඳන් කොටසක් ඒ දෘෂ්ටියේ ඉන්න. මේක නම් ඉතින් මේ හිත ගන්න. ඒත් තවදීම මේක නම් මේ මිනිහකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනේ හිත ගන්න. නම් මේ කර්ම ශක්තිය ක්‍රියාවලිය අති සූක්ෂමයි. මේ සියල්ල නිෂ්පාදනය කරන ක්‍රමානුකූලව. ඒ තරම් සූක්ෂම දෙයක්. ඉතින් එහෙම තමයි ඒවා සකස් වෙන්නේ මේ විදිහට. මහා භූත සකස් වෙලා තියෙන්නේ. ඒ ආස්වාදයන්ගේ මට්ටමට විදින මට්ටම සැප හෝ දුක ඔය ක්‍රමයටයි කය හැදී. කර්ම ශක්තිය ක්‍රියාකාරීත්වයෙන් වෙන කළා වෙනස් කරලා අනුකූල කරලා හදන්නේ. අපි දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. දැනගන්නේ චිත්තජ. ශක්තියකින් ක්‍රියාත්මක වෙන්නේ කර්මජ. දැන් කර්මජ ක්‍රියාකාරීත්වයෙන් හිතක් අවශ්‍ය නැහැ. හිතකින් තමයි කර්මෙ නිෂ්පාදනය වෙන්නේ. නිෂ්පාදනය කරාට පස්සේ හිතක් අවශ්‍ය නැහැ කර්මෙ. කරපු දේ කරපු හැටි ක්‍රියාත්මක වෙනවා. යම් කෙනෙක් එල්ල කරලා හිටන් අඹ පුපුරගෙන ගලකින් ගහනවා ළමයි. එල්ලේ හැරි ගලකින් ගැලවුණා. දැන් ගල යනවා. අවකාශයේ යනවා අර ගැප් කරපු ශක්තිය. ඔය ඇන්දේ එක පාර බෙල්ල කපලා ළමයා මැරුවොත් එහෙම. අර ගල යන්නේ නැද්ද? දුර්ණ ශක්තිය ක්‍රියාත්මක නැද්ද? ඒක ගල හරියට එල්ල කළා දිනා. ළමයා මිනු බෙල්ල කපලා කණේක මරලා දැම ගල ගිහලා අඹ ගිරිය වැඩි අඹ ගිරිය වැඩි. ඒක මෙන්න මේ වගේ අපි ජීවත් වෙලා ඉන්නේ චිත්ත ප්‍රබෝධ විලාහක නිස්පාදිනී කරු ශක්තිය. යමක් නිපදන් නිපදෙව්වද? ඒක නිපදවනකම් ඒක ක්‍රියාත්මක නැහැ. මේ අකාලේ මැරුවා කියලා හදිසියේ මැරුවා කියලා හිත නැහැ කියලා. එයාගේ උපතේ හේතු නැති වෙන්නේ නේ. අර ශක්තිය ක්‍රියාවලියක් ඒක. උනාට පස්සේ එතන හිතාට ගත්තාමයි දන්නේ. මම ඉස්සෙල්ලා අතන හිටියා දැන් මෙතන ඉන්නේ කියලා. ඒ දකින්නේ එහෙමයි. මේ හිතේ කරන වැඩ පිළ අපි හිතායි. ඒ කර්මයේ කරන වැඩ පිළ උත්පත්ති ප්‍රතිසන්දි ලබා දීම. ඒ තැන උත්පත්ති වශයෙන් ගෙන යාම කර්මයේ කර්මජයි. කර්මජ ක්‍රියාවලිය. ආහාර දිරවීම කර්මජයි. හිතන්න ඕනේ හිතාකරන එකක් නෙමෙයි. ඒ විදිහේදී